ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔවදත් සුපුරුදු පරිදි ලෝ වටා විදෙස් පිටි සමාලෝචනය වෙතයි අපි දැන් යොමු වන්නේ. සඳහා අපිත් සමග එකතු වෙනවා FP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව් අමල්, මම කැමති මුලින්ම අපේ කතා බහ ආරම්භ කරන්න. දැන් මේ COVID-19 හි සුළුමුළ සෙවීම මං තනිය තවදුරටත් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් නවතරතුරක් තිබෙනවා. ඒත් එකම මෙවන් වසංගත නැවත ඇතිවීම වැළැක්වීමටත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් පියවරක් ගෙන තිබෙනවා. මම කැමති ඒ පිළිබඳව කතා කරන්න. දැන්
චරිත, මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පියවර අරගෙන තියෙන්නේ මින් ඉදිරියට මේ කොවිඩ් වසංගතය වගේ තවත් වසංගතයක් ලෝකේ ඇති වුණොත් ඒකට මුහුණ දෙන ආකාරය පිළිබඳව සොයා බැලීමට, ඒ වගේම මේවා ඇති වෙන්න පුළුවන් ක්‍රමවේ කොයි ආකාරයෙන්ද කියන එක සොයා බලන්න පුද්ගලයන් 26 දෙනෙකුගෙන් සමන්විත කොමිටියක් දැන් තත් කළා තියෙනවා. මේ කොමිටියේට තියෙන රාජකාරිවල එකක් තමයි දැනට ලෝකේ පුරා පැතිර යන COVID-19 වසංගතයේ ආරම්භය පිළිබඳව නැවත සොයා බැලීමක් කරන්න. මීට කලින් අවස්ථා දෙකකදී ලෝක සෞඛ්‍ය සංවිධානය උත්සාහ කළා දැනට පැතිරෙන COVID වසංගතය කොහෙද ආරම්භ වුණේ කියලා. අපි දන්නවා මේක චීනයේ වුහාන් නුවරින් තමයි මුලින්ම වාර්තා වුණේ. ඒක මුලින්ම ආරම්භ වුණේ 2019 ඩිසැම්බර් විතර වගේ කියලා තමයි අනුමාන කරන්නේ. නමුත් මෙතනදී චීනෙන් එතරම් සහයෝගයක් ලැබුණේ නැහැ මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න. දෙවරක් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ඒ පිරිස යවලා තිබුණා. නමුත් මේ අලුතෙන් පත් කරපු කොමිටියත් එක ඔවුන්ට පැවරලා තියෙන එක රාජකාරියක් තමයි මේ COVID-19 කොහෙන්ද ආරම්භ වුණේ කියන එක සොයා බලන්න. ඉතින් ඊට අමතරව නැවතත් ලෝකයේ මෙවැනි වසංගතයක් ඇති වුණොත් ඊට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර වශයෙන් මුළු ලෝකයේම හරියාකාරව ඒ සඳහා අවධානය යොමු කරවීම, ඒ සඳහා සාමූහිකව කටයුතු කිරීම කියන කරුණු මත තමයි මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පත් කළ තියෙන්නේ. මේක විශේෂයෙන්ම චරිත, කොහොමද මේ වෛරසය ආරම්භය කොයි ආකාරයෙන්ද කියන එක සොයා ගැනීම ඉතා වැදගත් කියලා වුන් කියන්නේ. මොකද එතකොට තමයි ඔවුන්ට හැකි වෙන්නේ අනාගතයේදී මෙවැනි දෙයක් ඇතිවීම වළක්වන්න. මෙතන කොවිඩ් වෛරසය කොහොමද දැන් ප්‍රචලිතම මතය තමයි මේක වවුලන්ගෙන් ආරම්භ වෙලා වෙනත් සතෙකු හරහා මානව මහජනතාවට පැමිණිය මිනිසුන්ට ආවයි කියලා. නමුත් තවමත් ඒක 100%ක් විශ්වාස කරන්න පුළුවන් තත්වයට ඉගෙන විද්‍යාත්මක වේ ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. මොකද තවත් මත කීපයක් තියෙනවා මේක රසායනාගාරයක නිෂ්පාදනය කරපු එකක් වෙන්නට පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොට ඒ රසායනාගාරයකදී මේක නිෂ්පාදනය කරලා එතනදී ඒක පිට වුණා කියන කාරණාව සම්බන්ධයෙන් ඊතරම් චීනය ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණත් අනෙකුත් රටවල උනගේ මේ වෙනකොට ඒක දැඩිව ඒ මතේ ඉන්න තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ අනාගතයේදී මෙවැනි වසංගතයක් වළක්වන්නට නම් මේ දැනට තියෙන වසංගතය ආරම්භ වුණේ කොහොමද කියන එක පිළිබඳ මීට වඩා හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ කියන පදනම මත තමයි මේ කටයුත්ත කරන්න ඔවුන් යොමු වෙලා තියෙන්නේ.
ඔව් මල, එතකොට දැන් නොයෙක් රටවල් මං හිතන්නේ කොවිඩ් නීති ලිහිල් කරමින් පවතින අවධියක දැන් ඇමරිකා එක්සත් ජනපදයත් ඔවුන්ගේ රටට මේ එන්නත් කරණීය වූ පුද්ගලයන්ට අවසර දීම මං හිතන්නේ වාර්තා වෙනවා. ඒ ගැනත් අපි කතා කරමු.
ඔව්, දැන් විශේෂයෙන්ම මේ වෙනකොට යුරෝපයේ බොහොම රටවල් ඔවුන්ගේ ජාත්‍යන්තර දේශ සීමාවන් විරුද්ධ කළා තියෙනවා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තු අයට. ඇමරිකාව තවමත් ඔවුන්ගේ ජාත්‍යන්තර දේශ සීමා සාමාන්‍ය සංචාරකයන්ට විවෘත කළා නැහැ. හදිසි අවස්ථා එහෙම නැත්නම් හදිසිම අවශ්‍යතාවයෙන් තියෙනට පමණයි තවමත් ඇමරිකාවට එන්න ඉඩකඩ ලබා දීලා තියෙන්නේ. නමුත් නොවැම්බර් මාසයේ වෙනකොට ඇමරිකාව බොහෝ විට ගොඩබිම හරහා ඇමරිකාවට නගා වෙන පිරිස, ඒ කියන්නේ මෙක්සිකෝව සහ කැනඩාවෙන් පැමිණෙන අයට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තියෙන අයට කිසිම නිරෝධායනයකට යටත් නොවි රට තුලට ඇතුළු වීමට ඉඩකඩ සලසනවා කියලා දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේකත් එක්කලා ඔවුන් බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ විශේෂයෙන්ම ජනවාරි විතර වගේ වෙනකොට, ජනවාරි මාසයේ මුල් කාලයේ වෙනකොට ජාත්‍යන්තර ගුවන් සේවා මගින් ඇමරිකාවට එන ජාත්‍යන්තර ගුවන් මගින්ට මේ විදියට රට තුලට ඇතුළු වෙන්නට ඒ අවසර ලබා දෙන්න. ඉතින් මේක දැනටමත් යුරෝපයේ බොහෝ රටවල් මෙවැනි පියවර අරගෙන තිබුණා. නමුත් ඇමරිකාව මේ මේ පියවර ලබා ක්‍රියාත්මක කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ජනවාරි මාසයේ මුල් කාලයේදී කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ වෙනකොට තාමත් නිශ්චිත වශයෙන් දින වකවානු ඔවුන් සඳහන් කළ නැහැ. නමුත් වඩාත්ම වැදගත් කාරණාව හැටියට තියෙනවා චරිත මෙතන මොන වගේ එන්නත් ලබාගත්තු අයද ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ මතයක් තිබුණා සමහර එන්නත් වර්ග ලබාගත්තු අයට ඇමරිකාවට ගමන් කරන්නට හැකියාවක් නැතේ කියලා. විශේෂයෙන්ම චීනින් ලබා ගන්න එන්නත් වලින් එන්නත් ලබාගත්තු අයට එන්න ඇමරිකාවට එන්න හම්බෙන එකක් නැහැ කියලා. නමුත් මේ වෙනකොට ඇමරිකාවේ අපි කියන මේ සෙන්ටර් ෆෝර් ඩිසීස් කන්ට්‍රෝල් ඇන්ඩ් ප්රිවෙන්ෂන් නැත්නම් CDC ආයතනය ඔවුන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා ඇමරිකාවේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් නැත්නම් FDA ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ඕනෑම එන්නතක් ලබාගත්තු කෙනෙකුට ඇමරිකාවට එන්න අවසර දෙනවයි කියන. අපි දන්නවා දැන් ඇමරිකාව ඇස්ට්‍රාසෙනිකා එන්නත පාවිච්චි කරේ නැහැ. ඔවුන් පාවිච්චි කරේ ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඒ වගේම ෆයිසර් වගේ එන්නත්. ඇස්ට්‍රාසෙනිකා එන්නත ඇමරිකාව තුළ ඔවුන් පාවිච්චි කරේ නැහැ. නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් උදවියටත් ඇමරිකාවට ඇතුල් වීමට ඉඩකඩ ලබා දෙනවයි කියන සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කළපු එකක් නිසා.
එතකොට අමල් දැන් අපිට මේ සතිය වාර්තා වුණා නෝර්වේ රාජ්‍යයේ යම් ප්‍රහාරයක් සිදු වී තිබෙන අතර මේ දුනු ඊතල භාවිතයක් මෙහිදී සිදු වී තිබෙනවා. එහි අලුත්ම තොරතුරු මොනවාද?
මේකේ අලුත්ම තත්වය තමයි චරිත මේ පුද්ගලයා පිළිබඳ යම් කිසි දැන් හෙළිදරව්වක් වෙලා තියෙනවා. ඔහු අවුරුදු 37ක නෝවිජියානු පුරවැසි කියලා මුලින්ම වාර්තා වුණා. පසුව දැන් වාර්තා වෙලා තියෙනවා ඔහු ඇත්තටම ඩෙන්මාර්ක් පුරවැසියෙක්. ඔහුගේ මව සහ පියා ඩෙන්මාර්ක් සහ නෝර්වේ පුරවැසියන් කියලා. ඉතින් මේ රටවල් දෙකේ පුරවැසි තමන්ගේ දෙමව්පියෝ මේ රටවල් දෙකේ පුරවැසියන්. නමුත් ඔහු ඩෙන්මාර්ක් පුරවැසියෙක්. මේ මෑත කාලයේදී ඔහු ඉස්ලාම් ධර්මයට ඉස්ලාම් ආගම වැළඳගත් පුද්ගලයෙක් හැටියටත් නෝර්වේ පොලිසියෙන් ප්‍රකාශ කළා. ඉතින් මුලින් සැකයක් මතු වුණා මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද කියලා. නමුත් මෙතන මේ නෝර්වේ රටේම සුදු ජාතිකයෙක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කරපුවාම ඒ පිළිබඳ එක එල්ලේ මේක ත්‍රස්ත ප්‍රහාරයක් කියලා ඔවුන් ප්‍රකාශ කළේ නැහැ. නමුත් දැනට අනාවරණය වෙච්ච කරුණු අනුව පොලිසිය සඳහන් කරනවා මීට කලින් අවස්ථා කිහිපයකදී මේ පුද්ගලයා පොලිසියට අවශ්‍ය වෙලා තිබුණා. ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමත් එක්කලා ඔහු අන්තවාදී අදහස් වලින් බොහෝ විට පෝෂණය වෙච්ච කෙනෙක් හැටියට. ඉතින් මේ අවස්ථාවේදී දැන් ඔහු නෝර්වේ පොලිස් භාරයේ පසු වෙනවා. ඔහු ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා පෑ 3ක විතර කාලයක් කියලා අපිට දැනගන්නට තියෙනවා. ඉතින් ඔහු විසින් ඒ කරපු ප්‍රහාරය නිසා 5 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. 2 දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබලා තියෙනවා. නෝර්වේ කියන්නේ මෙවැනි ක්‍රියාකාරකම් මෙවැනි ප්‍රහාර දීම් ඉතරම් ඉතාමත්ම විරල ස්ථානයක්. මීට කලින් අවස්ථාවලදී මහා පරිමාණයේ ප්‍රහාරයන් කිහිපයක් සිද්ධ වෙලා තිබුණා. ඒවා බොහොමයක් සිද්ධ වෙලා තිබුණේ ඒ රටේම අන්තවාදී කොටස් විසින්, එහෙම නැත්නම් දක්ෂිණාංශික සුදු ජාතිකයන් විසින් කරපු ප්‍රහාරයන්. මේ අවස්ථාවේ මේක සුවිශේෂ තැනක් ගන්නේ ඒ රටේ සුදු ජාතිකයෙක් ඉස්ලාම් ධර්මය වැළඳගත්තට පස්සේ මේ විදියට ඔහු අන්තවාදී අදහස් ඇතිව මේ ප්‍රහාරය සිද්ධ කිරීම තමයි මේක අලුත් දෙයක් හැටියට, එහෙම නැත්නම් රටට අලුත්ම අත්දැකීමක් හැටියට තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඒ බොහෝ ස්ථාන නැවතත් ඒ සූදිසි කිරීම එවැනි කටයුතු ආරක්ෂක පියවර මේ වෙනකොට ගන්නවා ගැන තමයි වාර්තා වෙලා
තියෙන්නේ. ඔව් අමල්, අවසාන වශයෙන් මම කැමති දැනගන්න මෙවර නොබෙල් සාම ත්‍යාගයේ පිරිනමුණේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ඔවුන්ගේ කතාව පිළිබඳව.
චරිත මෙතන ඇත්තටම ප්‍රධාන කාරණාවක් වෙන්නේ මේ නොබෙල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සාම ත්‍යාගය ජනමාධ්‍ය වේදීන් දෙදෙනෙක් අතර සමව බෙදියාම. ෆිලිපීන ජාතික මරියා රෙසාටත් ඒ වගේම රුසියානු ජාතික දිමිත්‍රි මොරටොෆ් කියන මාධ්‍යවේදියාටත් මෙවර සාමත්‍යාග්‍ය නොබෙල් සාමත්‍යාග්‍ය ලබා දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තට නොබෙල් ඉතිහාසය දිහා බලපුවාම ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක්. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදියෙක් මීට කලින් කවදාවත් සාමත්‍යාග්‍යයක් ලබාගෙන නැහැ. මෙතනදී මරියා රෙසා දැනට පිලිපීනේ ඩියුටර්ටේ ජනාධිපතිවරයාගේ පාලනය සම්බන්ධයෙන් බොහොම දැඩිව විවේචනට ලක් කරන මාධ්‍යවේදිනියක්. ඇයගේම මාධ්‍ය ආයතනයක් ආරම්භ කරලා ඇය දිගින් දිගටම ඩියුටේටර්ගේ ජනාධිපතිවරයාගේ විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහු ගෙන යන බොහොම දරුණු පියවර. ඇත්තටම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ උදවිය මහමග මරාදාන ඒ තත්ත්වය මානවීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් බොහොම දැඩි විවේචන ලක් කරපු මාධ්‍යවේදිනියක්. ඇය මීට කලින් අවස්ථාවේදී CNN මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙලා තිබුණා. අපි බොහෝ දිනක ඇයව දැකලා තිබෙනවා CNN මාධ්‍ය ජාලයේ පිලිපීනය සම්බන්ධයෙන් වාර්තා රැගෙන එනවා. පසු අය ඇයගේම මාධ්‍ය ආයතනය පිහිටවල මේ විදිහට පිලිපීන රටේ සිදුවෙන ඒ මානව අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ බොහොම දැඩි විවේචන ලක් කරන ඉදිරිපෙළේ ක්‍රියාකාරීත්වයක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. ඒකම මේ දිමිත්‍රි මොරටොෆුත් රුසියාවේ පුටින් ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව බොහොම ප්‍රබල ලෙස විවේචනයන් කරන, ඒ වගේම රුසියාව තුළ රටේ පාලනය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී දුර්වලකම් පෙන්වා දෙමින් ඉතාමත්ම පහසු එහෙමත්නම් අමාරු වාතාවරණයක් තුළ තමන්ගේ මාධ්‍ය කටයුතු හසුරවන පුද්ගලයෙක් හැටියට තමයි ඔහුට මේ සාමත්‍ය නොබෙල් සාමත්‍යගේ සම අයිතිය ලබා දීලා තියෙන්නේ. මෙතන අපි බැලුවොත් මරියා රෙසා බැලුවොත් චරිත ඇයට විරුද්ධව දැනටමත් පිලිපීනයේ උසාවිවල නඩු 7ක් පවතිනවායි කියලා තියෙනවා. මේ සමහර නඩුවල ඇය වරදකරුවක් බවට පත්වුවොත් ඇයට දීර්ඝ කාලයක් සිරදඬුවම් ලබන්නටත් වෙයි. මේ වෙනකොටත් ඇය ඇත්තටම සිරදඬුවමකට යටත් වෙලා ඒ පිළිබඳ ගොනු කරපු ඇපලක් නිසා ඇය දැන් ඇප මත තමයි ඉන්නේ. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ විදිහට ඇයට මේ ත්‍යාගය ලබා දීම තුළින් නොබෙල් සංවිධානයත් එක්තරා විදිහකට ප්‍රබල පණිවිඩයක් ලබා දීලා තියෙනවා ඩියුටර්ටේ ජනාධිපතිවරයාට මානව අයිතිවාසිකම් උල්ලංඝනයේ ඔහුගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරකම් ලෝකයේ අනුමත කරන්නේ නැහැයි කියන කාරණාව මේකෙන් නැවත වරක් අවධාරණය වෙලා තියෙනවා.
ඕමල් එහෙමනම් බොහොම ස්තුතියි. අපි නැවතත් ලබන සිකුරාදාත් ලොවට අතුලින් හමුවෙමු. අයබෝන්.
අයබෝන් චරිත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.